අප සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඔබ සමග මාතෘකා කිහිපයක් අද සාකච්ඡා කරන්න ආරම්භය ගත්තේ. ඉතින් එතනදී ඔබට මතක ඇති මං හිතන්නේ පුරාවිද්‍යා මූලාශ්‍ර පදනම් කරගත්තු ප්‍රාග්ඓතිහාසික මානවයාගේ විෂය කොටස් තමයි අපි ගිය සතියේත් කතා කරේ. අදත් මේ ඔබට මතක ඇති අපිට පොඩි කොටසක් ඒකේ අවසන් කරන්න ඉස්සෙල පොඩි කොටසක් අපිට අතහැරු දානමින් ඉන්නේ. ඉතින් ඒකෙදී අපි දිගටම කතා කරන්නේ පූර්ව ඓතිහාසික මානවයා ආපු ගමන් මගදී මතක ඉතිර ජනාවාස නේද? අර දැන් ප්‍රාග් ඓතිහාසික මානවයා ලෙන්වල ඉඳලා ඊට පස්සේ යාලා කෘෂිකර්මාන්ත යුගයකට ප්‍රවේශ වෙනවා පූර්ව ඓතිහාසික යුගයේදී. එතෙන්දී ඔබට මං කිව්වා යාලගේ එක ලක්ෂණයක් තමයි මොකද්ද? ස්ථිර ජනාවාස. එහෙනම් ස්ථිර ජනාවාසයෙන් ස්ථිර ජනාවාස කියන කොටසින් පූර්ව ඓතිහාසික යුගයේ විභාගෙදී ප්‍රශ්නයක් ව්‍යුහගත ප්‍රශ්නයකට ඇහෙන්නත් පුළුවන්, බහුවර්ණ ප්‍රශ්නයකට ඇහෙන්නත් පුළුවන්. එතකොට කියන්නකෝ බලන්න, මේ පූර්ව ඓතිහාසික මානවයා ජීවත් වෙච්ච ස්ථිර ජනාවාසයකට සාක්ෂි හම්බෙනවා යම්කිසි ප්‍රදේශයකින්. ඒ කොහෙන්ද හම්බ වෙන්නේ? කොහෙන්ද? ඔබ කැමතිම ප්‍රදේශයක් ඒ තමයි කොහෙද? උඩ රංචා මඩම. ඔබට වරදින තැනක් තමයි ඔන්න ඔතන රංචා මඩමයි උඩ රංචා මඩමයි. එතකොට රංචා මඩමින් හම්බෙන්නේ මොනවද? අභිචාර. එහෙනම් මොනවද? මොන අභිචාරද? මැටියරු සොහොන්. උඩ රංචා මඩමින් හම්බෙන්නේ මොනවද? ස්ථිර ජනාවාස. දැන් ඔබේ පොතේ තියෙනවා මේ පාඩමට අදාළ පිටුවේ උඩ ගයක් නිර්මාණය කළ චිත්‍රයක් තියෙනවා. මේ චිත්‍රය ඔබට ඇඳලා තිබුණට දයාබර දුවේ පුතේ ඒ උඩ රංචා මඩම නිවසේ බලන්න තියෙන්නේ පුරාවිද්‍යාත්මකව බලන්න තියෙන්නේ ගල් පිහිටීම් ටිකක් විතරයි. එතකොට පුරාවිද්‍යාඥයෝ මොකද කරේ? එයාලා මේවා කැණීම් කළා. ඒ ගල් පිහිටීම් අනුව ඒව ගැන හොයලා බලලා තමයි මේ තීරණ ගත්තේ. කොයි වගේද මේ ගෙදර? මොනවයින්ද මේ ගෙදර ඉදි කළා තියෙන්නේ? මේ ගෙදර සෙවිලි කළා තිබුණේ මොනවද? මෙන්න මේ වගේ සියලු පුරාවිද්‍යාත්මක සාධක සියල්ලම මේ තොරතුරු ගත්තේ. එහෙනම් අර ගල් පිහිටීම තුලින් ගන්නා වූ සාක්ෂි පදනම් කරගෙන. එහෙනම් දැන් මට කියන්න, දැන් විභාගෙට අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද? පූර්ව ඓතිහාසික යුගයේ ස්ථිර ජනාවාස වල ලක්ෂණ ලියා දක්වන්න. දැන් මට කියන්න බලන්න ලක්ෂණ. දැන් මම දන්නෝ, දැන් මං දැන් සමහර අහපු ළමයිගෙන් අහලා බලනකොට ඕගොල්ලෝ මං කිව්ව විදිහට හොඳට කෑ ගහලා උත්තර දීලා තියෙනවා. එතකොට මං කිව්වා ඉතිහාසය ඉගෙන ගන්නකොට අපි බුදි, අපි කම්මැලි, අපි ගුලිවල ඈනිවිලිය වේවා ඉන්න විෂයක් නෙවෙයි ඉතිහාසය කියන්නේ. මං ආසමති නේද? හරි, එහෙනම් මට දැන් කියන්නකෝ මේ උඩ රංචා මඩමින් හම්බේ චිස්ත්‍ර නිවාසී මොනවාද ලක්ෂණ කියන්න බලන්න. ඔන්න කියනවා නේද ඔගොල්ලෝ දන්නව ඒවා. මොනවාද? එකක් තමයි මේක මැටි ගෙයක්. ඒතර මේ මැටි ගෙදර මොනවාද බිත්ති හදලා තියුනේ මොනවයින්ද? වරිච්චි. දැකලා තියෙනවද වරිච්චි? දන්නවද වරිච්චි? වරිච්චි බිත්ති කියන්නේ මොනවද? දැන් අපේ නම් ඉස්සර අපේ ආත්තම්මලගේ ගෙවල් වල කුස්සිය නේද? බිත්තිත් පරණ ගෙවල් වල බිත්තිත් වරිච්චි බිත්ති වලින් තමයි වරිච්චි. මේ කියන්නේ මැටි දාලා උනබට ඒ හරස්ව හරි ගස්සලා මේවට මැටි පුරවපු බිත්ති තමයි වලින් තමයි ඉස්සර අතීත අපේ ආත්තම්මල සීයලගේ ගෙවල් වල තිබුණේ. ඉතින් ඔබ නම් දැකලා තියද නැද්ද දන්නේ. අන්න ඒ වගේ නිවාසයක්, ඒ කියන්නේ වරිච්චි බිත්ති වලින් හදපු නිවාසයක් තමයි මේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයා හදලා තිබුණේ. ඊළඟට මේ දැන් මේ ගෙදරක ආරම්භයක් මෙච්චර කල් ලෙන්වල්නේ හිටියේ. බලන්නකො එතකොට එයාලා යම්කිසි නිර්මාණයක්, එයාලා අත්දැකීම් තුලින් යම්කිසි ගොඩ ඉදිකිරීමක් කළා තියෙනවා. එතකොට ඊළඟ දේ තමයි මේකේ කාමර බෙදලා තිබුණා. ඉදිරිපස පිටුපස විදියට කාමර හරි ගස්සලා තිබුණා. ඊළඟට මේ වහලත් නිකන් ඇරලා තිබුණේ, වහලත් සෙවිලි කළා තිබුණේ. එහෙනම් වහලත් මොනවා හරි පිදුරු වගේ හරි මොනවා හරි කොලාතු වගේකින් ඒ වගේ දෙයකින් වහල සෙවිලි කරා කියලා ඉවල්ලා පුරාවිද්‍යාඥයෝ පෙන්නලා දීලා තියෙනවා. ඊට අමතරව මොනවද මේ දැන් මේ බිත්ති ඇලේට එහෙම හදලා තිබුණද? නෑ, බිත්ති ඇලේට තිබුණ නෑ. මොනවද? ලම්බාකාරව මේ බිත්ති වල බලන්නකෝ. එතකොට එයාලා ඒකත් දැනගෙන තියුණා බිත්තියක් හරියට කෙලින් හදන්න ඕන කියන එක මේ අතීත මුතුන් මිත්ත දැනගෙන තිබුණා. නැත්තම් ඔයාලා හිතයි අද කාලේ නේද බාස්මාමල තමයි මේ ලම්බාකාරව හරියට කෙලින් බිත්තියක් මදින්න දන්නේ කියලා. නෑ, කවද්ද හොයාගත්තේ? නං පූර්ව ඓතිහාසික යුගයේ අපේ මුතුන් මිත්තෝ. ඒක තමයි අද වර්තමානයේ. අන්න ඒක ඉතිහාසය වල ඉගෙන ගන්න ඕන. අතීතෙන් ගෙනා දේ තමයි අපි සරසල මේ අපි ඉදිරියට අරගෙන යන්නේ. එහෙනම් අතීතයේ ලම්බාකාරව බිත්තිමේ පූර්ව ඓතිහාසික යුගයේ බැඳා නේද? ඒ වගේම අදටත් මොකද කරන්නේ? මේ විදියටම බිත්ති බැඳගෙන එනවා. එන ඔන්න ඕව තමයි ඉතිහාසයෙන් අපිට ගන්න තියෙන පාඩම්. ඊළඟ එක මොනවාද? ඊට පස්සේ මේ ගිලාන ඔබසින හුද්ද අත්තිවාරමත් දාලා තුන ළමයි. එතකොට මේ නැත්තම් නිකාම බිත්ති බැඳනං එහෙම මේ පිහිටි පොළවට මේ කඩාගෙන වැටෙනවා. සමහරට නාය යන්න පුළුවන්, ගිලා බහින්න පුළුවන්. එහෙනම් හොඳ අත්තිවාරමක් උඩ තමයි එහෙනම් පළවෙනි අපිට සාධක හම්බෙන නිවස සකස් කරලා තිබුණේ. දැන් හරි. ඔන්න දැන් ওই ටික තමයි ලක්ෂණ විදියට ගන්න පුළුවන් පූර්ව ඓතිහාසික නිවසේ. දැන් ආයි විභාගෙදී අහනවා ඔගොල්ලන්ගේ මොකද්ද? මේ නිවසේ තුල හම්බෙන සාක්ෂි මොනවාද? මේ නිවස ඇතුලෙන් හම්බෙන පුරාවිද්‍යාත්මක සාධක පදනම් කරගත්තු සාක්ෂි මොනවාද? ඒ පරිසරයේ සංස්කෘතියට අදාළ. එතකොට ඔන්න මේ සැරේ විභාගෙට එයිද දන්නෙත් නෑ පුතේ. මෙච්චර දැන් අනිත් ඔක්කොම ටික ඇවිත් තියෙන්නේ නේද? ඉතුරු වෙලා තියෙන්නේ දැන්ට ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා. අර පළවෙනි රූප සටහනට අනිවාර්ය ප්‍රශ්නේ එන්න තව තියෙනවා 10 පොතෙන්. අර මාලෙයි නේද, පූර්ව ඓතිහාසිකයේ හම්බෙච්ච මාලෙයි පූර්ව ඓතිහාසිකයේ මෙන්න මේ නිවසින් හම්බෙච්ච වළංකේ වළඳයි. එතකොට මේ සැරේ සමහරට විභාගෙට වළඳෙයිද දන්නෙත් නෑ. එහෙනම් මේ නිවසේ කුසිය මුල්ලෙන් හම්බෙනවා වලඳ නේද? ඉතින් දැන් මෙච්චර කල් අර පුළුස්සගෙන කාපු මානව අපේ සීයා මොකද කරන්නේ? පූර්ව ඓතිහාසික යුගයේදී හොඳ වලං හැදුව. මං ඉස්සෙල්ලා ඒකත් කිව්ව මුලින්. එතකොට ගෙදරින් හම්බෙනවා රතු සුදු පාට ආලේප කරපු රතු පසුබිමේ සුදු ඉරි තියෙන වලඳක් හම්බෙනවා. එතකොට අපේ පුරාවිද්‍යාඥයෝ කල්පනා කරනවා මේකට හොඳ සකපෝරුවක් වගේ එකකින් තමයි මේ වළඳ හදන්නේ. ඒ තරමට සියුමැලිව, ඒ තරමට හොඳට පදම් කරපු වළඳක් තමයි පූර්ව ඓතිහාසික යුගයේ නිවසෙන් හම්බෙන්නේ. එහෙනම් ඔන්න අපේ ගමනක අලුත් ප්‍රවේශයකට යන මායිම විදියට මේක පෙන්වන්න පුළුවන් නේද? ඊට පස්සේ තව මොනවද? තව එතනින් හම්බුනේ මොනවද? තව හම්බුණා කෘෂිකර්මාන්තයේ සඳහා ගන්නා වූ යකඩ මේවලම් ආයුධ වර්ග හම්බුණා. තව හොඳ ඔගොලු ආසම දෙයක් තියෙනව නේද? මං එදත් කිව්වා මොකද්ද? අර මේ අද නම් අර ඇස් සඳුන් ගානේවට මොනවද පුතේ කියන්නේ? ඇස්සල අර පාට කරනවට ඇස්සල මේ මොනවද ඇස් පියන් පාට කරනවට මොනවද මස්කාරා කියලා ඔගොල්ලෝ අද කියන්නේ නේද? ඇස් පාට කරන මේ රූප මොනවාද පාට ජාතියට. හැබැයි එදත් ඒ වගේ කරන්නේ. ඔයාලා හිතන්නකෝ. එතකොට දැන් අද විතරක්ද අපි දැන් මේකප් කරලා තියෙන්නේ? නෑ, එදත් කළා. දැන් අද අපි මස්කාරා කියන එක ගානවා. එදා කහ පාට, රතු පාට, ගුරුගල් වලින් මේ ඇස්වල පිහාටු ලස්සනට වර්ණ ගන්නවල තිබිලා තියෙනවා. එහෙනම් ඒවයි ඇස්වල පිහාටු වර්ණ ගන්නපු කහපාට, රතුපාට, ගුරුගල් වලින් වර්ණ ගන්නපු මේකප් සෙට් එකේ එක දෙයක් හම්බෙනවා. මොනවද මේවා? ඇස් සඳුන් ගාන උපකරණ ලෝහ කූරක් හම්බෙනවා. එතකොට එහෙමනම් මේ ඔන්න මතක තියාගෙන මේවා හම්බෙන්නේ කොහෙන්ද? එහෙනම් උඩ රංචා මඩම නිවසේ කුස්සියේ පිටිපස්සේ පිටුපස කොටසින් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ තව හම්බෙනවා. ඇත්තටම ඉතින් එදා ඉඳන් අදටත් එහෙම නේද කාන්තා? අපි නේද අපි ආසයි හැඩට ඉන්න. ඉතින් එදා මානව කාන්තාවොත් ඒ වගේ ලස්සනට ඉන්න තමයි කැමති වෙලා තියෙන්නේ නේද? ඉතින් මේ මැටි, ඉතින් අද වගේ මුතු පබළු අනම්මනම් තිබුණ නෑනේ. එදා මැටි වලින් හදපු පබළු වලින් මාල එහෙම දාගෙන ඉඳලා තියෙනවා. එතකොට මැටි පබළු, මැටි වලින් හදපු බෝල මාල වල කොටස් හම්බෙලා තියෙනවා උඩ රංචා මඩම නිවසින්. ඉතින් එතකොට ඔබට දැන් තේරෙන්න ඕන. ඔන්න දැන් අපි මෙන්න මේ ටික තමයි එතකොට විභාගෙදී අහනවා පූර්ව ඓතිහාසික යුගයේ ස්ථිර ජනාවාසයේ ලක්ෂණ ටික ලියන්න කියලා කිව්වොත් අර ඉස්සෙල්ලා කිව්ව ලක්ෂණ ටික අපිට ලියන්න පුළුවන්. ඊළඟට මොකද්ද? පූර්ව ඓතිහාසික යුගයේ ස්ථිර ජනාවාසයෙන් හම්බු ඒ පරිසරයට අදාළ සාක්ෂි මොනවද කියලා ඇහුවොත් ඔබට මම මේ දැන් කියපු ටික ලියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඔන්න ඔය ටික තමයි පුදේ. එතකොට පූර්ව ඓතිහාසික යුගයේ ප්‍රාග් එකයි පූර්ව එකේ අවසාන කොටසට අදාළ විෂය කරුණු ටික ওই විදියට තමයි පෙන්වන්න පුළුවන්. මම එතකොට ඒ කොටස අදින් ඔබට ඉවර කරනවා. නව අලුත් කොටසකට යනවා. ඒ තමයි මොකද්ද මේකෙම තවත් ඒ වගේම සම්බන්ධ ඊළඟ කොටස මුල් ඓතිහාසික යුගය. මුල් ඓතිහාසික යුගය දැන් ඔබට හොඳට මතකයි අපි ආපු ගමන් මග නේද? අපි හිටියේ කොතනද, අපි ඊළඟට ආවේ කොතනද, දැන් යන්න තියෙන්නේ කොතනද, අද ඉන්නේ කොතනද කියන දක්වාම අපි මේ පාඩම් මාලාව අරගෙන යනවා. හරි නේද? දැන් එහෙනම් අපි ඊළඟ අපේ මානව ප්‍රවේශය ගැන කතා කරන්න ඕන. ඒක ගත්තාම මේ යුගය ගැන පුතේ මේ වැඩිය තොරතුරු නෑ. ඇයි මේ තොරතුරු නැති වෙන්න හේතුව විදියට පුරා විද්‍යාව කටයුතු සම්බන්ධව ওই මහාචාර්යවරු කියන්නේ මේ පරිසරය තුල දියුණු සාමාන්‍ය දියුණු පරිසරයක් තිබුණා. හැබැයි මේවයි තොරතුරු ගොඩක් හම්බ වෙන්නේ නැහැ කියනවා. ඒකට හේතුව සමහර වෙලාවට එයාලා හිතනවා මේ සංචාරක සතුන්ව ඇති කරන ලද සතුන්ව අරගෙන තැන තැනට ගිය නිසාදෝ මෙයාලගේ නිවාස එහෙම වැඩියෙන් හම්බ වෙන්නේ නැහැ. නිවාසවල නටබුන් එහෙම වැඩිය හම්බ වෙන්නේ නැහැ. ජනාවාසවල පුරා විද්‍යාත්මක ලක්ෂණ වැඩිය හම්බ වෙන්නේ නැහැ. තොරතුරු අඩුයි. ඉතින් මේ යුගයේ තමයි එහෙනම් මුල් ඓතිහාසික යුගය තොරතුරු අඩුයි. හැබැයි ලැබිච්ච තොරතුරු වලින් යම්කිසි ප්‍රමාණයක් මේ යුගයට එක් කරලා තියෙනවා. ඉතින් මේ යුගය ඔන්න වර්ෂ තමයි අමතක වෙන්නේ. දැන් උදාහරණයක් මතක තියාගන්න, විභාගෙදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේට වර්ෂ වලින් එකක් දානවා. සංඛ්‍යාත්මකව සමහර වෙලාවට එකක් දානවා. වැඩි අහන්නේ වර්ෂ වලින්, හැබැයි එකක්ෝ දෙකක් වගේ වර්ෂ වලින් අහනවා. ඒ නිසා හදිසි හරි ඇහුවොත් මුල් ඓතිහාසික යුගයේ ආරම්භය කොතනද කියලා ඇහුවොත් ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන ක්‍රිස්තු පූර්ව 450 සිට 500 දක්වා යුගය තමයි මේ පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ කියන එක. හරි නේද? ඉතින් දැන් මේ යුගේ කොහොමද වෙන්නේ නැත්තේ? මේ යුගේ කොයි වගේ වෙන්නේ නැද්ද? එතකොට දැන් මෙයාලා දැන් අර ස්ථිර නිවාස හදාගත්තා. දැන් එයාලා කෘෂිකර්මයට ගැළපෙන පරිසරයක් හදා ගන්නවා. හැබැයි නියම වැඩක් වුණා පුතේ මෙයාලට. දැන් මෙහෙම ගිහලා හැමදාම අපේ අතීත මුතුන් මිත්තට මේ අත්දැකීම් එක්කනේ ජීවිතේ එකතු කරගත්ත හැමදේම අත්දැකීම් එක්ක තමයි දෙයක් අපිට දුන්නේ. ඉතින් දැන් කට්ටිය ගිහිල් ඉවරලා ගෙවල් හදාගත්ත මේ මුතුන් මිත්ත ගංගායින් වල. දැන් ගංගා වියලි කලාපයේ ප්‍රදේශවලට ගිහිල්ලා ගංගායින් වල හදාගත්තා. හදාගත්තාම මොකද වුනේ? ගංගා පිටාර ගැලුවා. ගැලුවාම දැන් ගංගා පිටාර ගැලීමත් එක්ක මේකෙන් බේරෙන්න තියෙන තාක්ෂණ දැනගත්තේ නැහැ. තාක්ෂණය දැනගත්තේ නැහැ. දුවන්න ගත්ත නේද? මුට්ට ටිකක් කරේ තියාගෙන, තමන්ගේ බඩු වාණ්ඩත් කරේ තියාගෙන දුවන්න ගත්තා ගංගාවෙන් ඈතට. ගිහිල්ලා ගංගාවේ අයිනෙන් ටිකක් ඈතට වෙන්න තමයි ඊට පස්සේ යාලා ජනාවාස පිහිටව ගත්තේ. එහෙනම් මෙන්න මේ යුගය තමයි මොන යුගයද? එනම් මුල් ඓතිහාසික යුගය. එහෙනම් මේ මුල් ඓතිහාසික යුගය ආරම්භ වෙන්න, මේ වගේ යුගයක් ආරම්භ වෙන්න බලපෑපු සාධක මොනවද කියලා අපි දැන් කතා කරන්න ඕන. මොනවද මේ මුල් ඓතිහාසික යුගයක් ආරම්භ වෙන්න? එහෙනම් එයාලා කෘෂිකර්මාන්ත ප්‍රවේශයකට යන්න කොයි වගේ ප්‍රදේශයක්ද තෝරගත්තේ, කොයි වගේ දේශගුණයක්ද තෝරගත්තේ කියන එක ඔබේ පාඩමේ තියෙනවා. ඒක ප්‍රශ්නයකටත් ඇහෙනවා. හරිද? එහෙමනම් මට දැන් කියන්න බලන්න මොනවාද මුල් ඓතිහාසික යුගයේ මානව ජනාවාස ඇතිවීමට බලපාන ලද භූගෝලීය සාධක මොනවාද? ඔන්න ලියා ගන්න ඕන. මං කියනවායි මුල් ඓතිහාසික යුගයේ මානව ජනාවාස බිහිවීමට බලපාපු භූගෝලීය සාධක කරුණු තුනක් ඇසුරෙන්, ලක්ෂණ තුනක් ඇසුරෙන් විස්තර කරන්න. ඔන්න ලකුණු 6ක ප්‍රශ්නයක්. එහෙනම් කරුණු තුනක් ඇසෙ ලක්ෂණ තුනක් ඇසුරෙන් විස්තර කරන්න කියලා ඔන්න ඔබට මම දුන්න ප්‍රශ්නයක්. ඔබ ඒකට උත්තර ලියන්න ඕන මම කියන මේ කරුණු ටිකත් අහගෙන ඉඳලා. එතකොට මට කියන්නකෝ බලන්න මොනවද ලක්ෂණ කියලා. දැන් මේ කෘෂිකර්මාන්තයට ඇත්තටම මේ පුතේ මේ ගොඩාක්ම දැන් ගොවිතැන් කිරීමට, හේන් ගොවිතැන් වලට ගොඩාක්ම තෙත් කලාපයේද සුදුසු වියලි කලාපයේද? තෙත් කලාපයේද සුදුසු වියලි කලාපයේද? ඔයාලා දන්නව නේද? අර කියන්නේ පෙර රජවරු ගැන කතා කරනකොට නේද, පෙරදිග ධාන්‍යාගාරයයි, ඊට පස්සේ මහා වැව් ඉදි කරපු රජවරු, මේ සියලු දෙනා මහා පරිමාණෙන් රටට සේවයක් කර, රට සංවර්ධනය කර කණ්ඩායම් බිහි වුණා එදා අතීතේ අනුරාධපුර පොළොන්නරුව කියන ප්‍රදේශවල. ඒතර ඒ ප්‍රදේශවලින් තමයි අපේ රටේ සශ්‍රීකත්වයේ කෘෂිකර්මාන්තයේ ගොඩ නැගුණේ. එන ඒකට ආරම්භක මූලාරම්භය දෙන්නේ මේ මුල් ඓතිහාසික යුගයෙන්. ඒතර මුල් ඓතිහාසික යුගයේ නම් එයාලා තෝරගන්නවා වියලි කලාපය තෝරගන්නේ. ඒ ඇයි වියලි කලාපය තෝරගත්? ඇයි වියලි කලාපය තෝරගත්? එතන තියුණා රතු දුඹුරු පස. එහෙනම් මෙන්න මේ පස කෘෂිකර්මාන්තය සඳහා සුදුසු පස. එතකොට ඒ නිසා මේ ගොවිතැන් කරන්න මේ වියලි කලාපේ පස තමයි ගැලපුණේ. ඒ නිසා අතීත මානවයෝ මුල් ඓතිහාසිකයේ මානවයෝ ගිහිල්ලා පදිංචි වෙනවා මෙන්න මේ ප්‍රදේශවල. එහෙනම් එක ලක්ෂණයක් තමයි මොකද්ද මේ දේශගුණික සාධකය? ඊළඟට මොකද්ද? පසේ ස්වභාවය. ඔන්න ඔබට දැන් ඒ දෙක ලියන්න පුළුවන්. හරි නේද? හරි. දැන් ඊට පස්සේ හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? දැන් මෙයාලට ගොවිතැන් කරන්න වතුරේපා නේද, වතුර ඕන. ඒතර වතුර හැමදාම අනුරාධපුර පොළොන්නරුවට වැස්සද? වැස්සේ නෑ. අනුරාධපුර පොළොන්නරුවට වැස්සේ නෑ නේද? ඒ නිසා අවුරුද්දට එක සැරයක් දෙසරයක් වගේ මෝසම් වැසි තමයි ලැබෙන්නේ. එතකොට මේ වැස්ස මෙයාලට මේ වියලි කලාපේ මේ වගා කරන ක්‍රමවේදයට යොදා ගන්න ඕන වුණා. එතකොට මේකෙදි මෝසම් වැසි තමයි ලැබුණේ. මිලිලීටර් 1000 1250 කියන ප්‍රමාණයක් තමයි වියලි කලාපයට වැස්සෙන් ලැබුණේ, වැසි ප්‍රමාණය. එතකොට එහෙමනම් ඔබ මේක ලියන්න ඕන. ඒ නිසා මේ වැස්ස එතකොට අවුරුද්දේක සැරයකට විතරයි. ඒ නිසා මේකෙන් තමයි යාල කෘෂිකර්මාන්තය සඳහා යොදා ගත්තේ. ඊළඟට තව දෙයක් තියෙනවා. මේ ඊළඟට තව එකක් තමයි දැන් වැස්ස වැහැල වතුර ටික ගලාගෙන යනවා. ඒ වයින් දැන් මෙයාලට කුඹුරු වලට ප්‍රයෝජන ගන්න ඒ තරම් ක්‍රමවේදිකුත් නැහැ. දැන් ඔබ මම මේ මොනවා කිය එහෙම නෙවෙයි, ඔගොලෝ ටීවී බලන්න කියනව නෙවෙයි. අර තියෙනවනේ මහවිරු පණ්ඩු කියලා මේ දවස්වල තියෙනවා මේ නාට්‍යයක් යනවා. ඉතින් කමක් නැහැ, ඒක බලන්න ටිකක්. මොකද ඒකෙනුත් අපිට ඉතිහාසයේ යම් කිසි පොඩි කාරණා ටිකක් දැනගන්න පුළුවන්. අර ඒතන තියෙනවා, අර ඒ නාට්‍ය උනත් තියෙනවා මේ අර මහා පණ්ඩු මොකද කරන්නේ, අර වැව් ආරම්භය කරන්න පොඩි උත්සාහයක් ගන්න ගතියක්. ඒතර මෙන්න මේ වගේ මේ අතීත මානවයත් මොකද කරේ, අර වැස්සත් එක්ක වතුර එකතු කරගන්න ක්‍රමවේදය ගැන ගොඩාක් හිතන්න. අපි දැන් මොකද කරන්නේ? අපිට හැම තිස්සෙම දැන් මේ වගාවලට වතුර ඕන. ඒ නිසා අපි දැන් මොකද කරන්නේ කියන එයාලට ප්‍රශ්නයක් ආවා, ගැටලුවක් ආවා. ඒ නිසා එයාලා මොකද කරේ, පොඩි 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 තමන්ගේ ගම්වලට වැවක් හදාගත්ත, චූටි වැවක්, පොඩි වැවක් හදාගෙන වතුර එකතු කරගත්තා. ඉති වැඩේ හරිනේ නේද? වතුර එකතු කරගන්න පොඩි වැවක් හදාගත්ත, පොඩි වතුර එකතු කරගන්න ක්‍රමවේදයක් හදාගත්තා. අන්න එහෙනම් අද ලෝකයේ අපිට තියෙන එකම අභිමානවත් නේද කියන්න පුළුවන් එක අභිමානවත් ලක්ෂණයක් තමයි අපේ රටේ අනන්‍යතාවයක් තමයි මහවැව් තිබීම. අදටත් එහෙමයි, එතකොට එදත් එහෙමයි, දා රජවරුන්ගේ කාලෙත් එහෙමයි. මහවැව් ඉදිකිරීම අපේ රටේ සංස්කෘතිය තුළ තියෙන අභිමානවත් අංගයක්. ඒතර ඒකේ ආරම්භය ගත්තේ නම් කවුද? මුල් ඓතිහාසික යුගයේ මුතුන් මිත්තෝ. එනම් චූටි වලක් කාරලා නේද පොඩි සාමාන්‍යයෙන් පොඩි ගමකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගෙන යාලා හේන් ගොවිතැන් කරා. එතකොට මේ ඊළඟ දේ තමයි මෙන්න මේ කට්ටිය මොනවද වගා කර. එතකොට මොන වගේ දේවල්ද වගා කරේ කියන එක. ඒකෙදි වගා කරන්න දැන් අපි කියමු තව දැන් එයාලගේ වගාවන් වලට වතුර යන්න තව ක්‍රමවේදයක් ඕගොල්ලොන්ට මතක් කරන්න ඕන. තව ක්‍රමවේදයක්. අර දැන් වැවට පොඩ්ඩක් වතුර අඩු වෙනවනේ. අතුරු අඩු වෙනකොට එයාලා මොකද කරේ, මේ පොඩි ඇල මාර්ගයක් කපලා ඒකට ගැහුවා අමුණා. මොකද මේ අමුණක් කියන්නේ? අර ඇල මාර්ගය හරස් කළා, පොඩි බැම්මක් බැන්දා, මැටි වලින් හරි කොහොම හරි බැන්දා. බැන්දට පස්සේ ඒක හරව ගත්ත කොහෙටද? අර ගමේ තියෙන වැවට. ඉතින් බලන්න කොච්චර ලස්සනට මේ මුතුන් මිත්ත මේක හරි ගස්සගෙන තියෙනවද කියලා. මොකෝ එදා තිබුණද පුතේ මේ ඉංජිනේරු තාක්ෂණය, එහෙම නැත්තම් වෙන මේව සම්බන්ධව ඉගෙන ගන්න තියෙන විෂයකින් යාල ඉස්කෝලෙකින් ඉගෙන ගත්තද? නෑ නේද? අද තමයි අපිට අපේ ඇඟ හොලව ගන්නත්, අපිට ව්‍යායාමයක් කරන්නත්, අපිට සින්දුව කියන්නත් ක්ලාස්යක් ඕන අද තමයි. හැබැයි ඔබට තේරෙනවා මේ ගෙනාපු සියලු මුතුන් මිත්තන්ගේ දායාද ටික යාල එකතු කරගත්තේ කොහොමද? තමන්ගේ අත්දැකීම් තුලින්. එහෙනම් මෙන්න මේ වතුර යදා ගන්න කරපු තව එක ක්‍රමවේදයක් තමයි, තාක්ෂණයක් තමයි එනම් අමුණක් බැඳීම. එතන මෙන්න මේ විදියට අමුණක් බැඳලා තමන්ගේ අවශ්‍ය තැන් වලට, ඒ කියන්නේ හේන් වතු වගාවල් වලට වතුර අරගෙන ගියා. එතකොට මේකෙදි දැන් අර මූලිකම ඒකේ ලක්ෂණයක්, ඒ කියන්නේ අපිට සාධකයක් හම්බෙන අවස්ථාව තමයි කවුද, ඉලනාග රජතුමාගේ කාලෙදි. ඒ කියන්නේ වැවක් ඉදිකිරීමේ මූලාරම්භයකට හොඳ
නායකත්වයක් දුන්න ඊලනාගර එතුමාගේ කාලෙදි හම්බෙනවා කරපු එයා කිරින්දි ඔය හරස් කළා අමුණක් බැඳලා තියෙනවා. ඒකට කිව්වා මේ අවරණ කියලා. මතක තියාගන්න පුතේ මේ මොනවාද සෙල්ලිපි එහෙම. දැන් මේ මම එදත් කිව්වා මුලින්ම පටන් ගන්නකොටත් කිව්වා මේක පුරාවිද්‍යාව පදනම් කරගත්තු 10 පොත. ඒතකොට මේවයි සෙල්ලිපි තියෙනවා මේව ඔප්පු කරන්න. ඒ නිසා අපි මේ දෙයක් ලියනකොට සෙල්ලිපියේ තියෙන සෙල්ලිපියත් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. එතකොට දැන් මේ ඊලනාගරයිතුමාගේ කාලෙදී මේ අමුණක් සම්බන්ධව ලක්ෂණ හම්බෙනවා ගණේකන්ද විහාරය ළඟ තියෙන සෙල්ලිපියෙන්. මතක තියාගන්න මේ අමුණට කිව්වේ අවරණ. එතකොට එයා ඒ සෙල්ලිපිය හඳුන්වලා තිබුණේ අවරණ කියලා. එහෙනම් ගණේකන්ද විහාරය ළඟ තියෙන සෙල්ලිපියෙන් තමයි මේ අමුණ සම්බන්ධව අපිට නට يعني සාධකයක් කියලා හම්බ වෙන්නේ. ඉතින් මේ දැන් ඔන්න ඔය ටික මතකයින්. එතකොට ඔයාලට ওই ප්‍රශ්نين ඔන්න ওই කොටසෙන් ලියන්න තියෙන්නේ නම් මුල් ඓතිහාසික යුගයේ ව්‍යාප්තියට බලපෑපු සාධක කියන කොටස තමයි ඔබට අර මං කිව්ව ප්‍රශ්නයට ඔබ ලියන්න ඕන.